දෛ ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ ඉස්සරණේ පවත්වන මේ පොහොය දින වැඩසටහනේ ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙන්නේ. ඇත්තටම අපි මේකෙදි විශේෂයෙන්ම භවනාව හා සම්බන්ධ ගැටලු තියෙනවා නම් ඒවා සාකච්ඡා කරනවා. ඒ වගේමයි මේ පින්වුතුන්ට ධර්ම සම්බන්ධයෙන් යම්කිසි ගැටලු සහගත තැන් තියෙනවා නම්, සැකමුසු තැන් තියෙනවා නම් ඒවා සාකච්ඡා කරන අවස්ථාව තියෙනවා. ඉතින් අපි මුලපිරීමක් වශයෙන් සියලු දෙනාම එකතුලා নমස්කාරය කියලා මුලපුරමු. සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු. මුලපිරීමක් වශයෙන් ඉතින් වචනයක් කියනවා නම් අපි විශේෂයෙන්ම සතිපට්ඨානයට මුල් කරේ, මුල් සතිපට්ඨාන භාවනාවට මුල් තැන දීලා භාවනාව කරගෙන යනකොට හුඟක් වෙලාවට බුදුරජාන් වහන්සේ මුලින්ම පොරොන්දින දෙයක් තමයි දුක්ඛ දෝමනස්සානං අත්තංගමය කියලා, දුක් දොම්නස් දුර වෙනවා කියන කාරණය. එතකොට අපි භාවනාව වඩද්දී අපිට තේරෙනවා නම් යම් පමණකින් අපේ දුක දුර වෙනවා කියලා, දොම්නස අඩු වෙනවා කියලා. ඉතින් අපිට තේරුම් ගන්න පුළුවන් යම් පමණකට අපි මේ භාවනාවේ යම් ප්‍රගතියක් අත්දකින්නවා කියලා. ඒක ඇත්තටම සමාන්ලාවට තින් මුලදී ඒ තරම්ම නොලැබෙන්න පුළුවන්. මොකද අපිට සතිය කියන දේ තාමවත් දන්නේවත් නැත්නම්, සමාධියක් කියන එකක් අපි හඳුනගෙන නැත්නම්, එතෙන්දී අපිට ඒ තරම්ම මේ මොකද්ද මේ දුක් දොම්නස් දුරු වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් කිසිම වැටහීමක් ඇති වෙන්නේ නැහැ. මොකද අපේ අසතිමත් කාලය හුඟක් වැඩි නිසා. සතිමත් කාලය ඊටාම අඩු නිසා. සමාන්ලාවට තින් භාවනා කරන වෙලාවෙදිත් ඉතාම සල්ප වේලාවක්, කෙටි කාලයක් විතරයි අපේ සතිමත් භාවයේ තියෙන්නේ. අනිත් හැම වෙලාවකම අපි අසතියෙන් තමයි කල්ගත කරන්නේ. ඉතින් හුඟක් වෙලාවට අතීත අනාගත අරමුණු ඔස්සේ මේ හරිම වල්මත් වෙච්ච හිතක් තමයි අපි හැමෝටම සාමාන්‍යයෙන් තියෙන්නේ. ඉතින් මේ බඳු හිතක් තමයි අපි මේ සතිය පිහිටවන්න උත්සාහවත් වෙන්නේ. එතකොට මුලදී ඒ තරම්ම ඉතින් මේකේ ඇත්තද මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ කියලා පොඩ්ඩක් අපිට කෙනෙකුට සැක හිතන් ඇති වෙන්න පුළුවන්. ඇත්තටම මේ බම් භාවනා කරන්න ගත්තට දුක් දුම්නස් තාම දුර වෙලා නැහැ නේද කියලා. නමුත් කාලයක් යනකොට අපි හිතමු කෙනෙක් සතිය හඳුන ගන්නවා. මොකද්ද මේ සතිය කියන ගුණධර්මය? සතිය යම් පමණකට වර්ධනය වෙච්ච අවස්ථාවකදී අත්දකින්න හම්බෙන සමාධිය කියන්නේ මොකද්ද? ඊළඟට වෙනදට වඩා වෙනස් විදිහට, සුවිශේෂ විදිහට තමන්ගේ ආකල්ප මේ වශයෙන් දර්ශනයේ පැත්තෙන් මොකද්ද ප්‍රඥාවේ වෙලා තියෙන වෙනස කියලා යම් යම් දේවල් හඳුන ගන්න සමාලයට කෙනෙකුට හම්බ වෙනවා ටිකක් කාලයක් යනකොට. අපි හිතමු සක්මනක් භාවනාවක් කරනකොට සෑහෙන වෙලාවක් අපි හිතමු දැන් අරමුණේ ඉන්න පුළුවන් නම් හිත වෙනස් කරගන්න නැතුව, වෙනස් එහෙම හේ දුවා ගන්න නැතුව තමන්ට උමනා සරල අරමුණක හිත පවත් ගන්න පුළුවන් නම් අන්න තමන්ට යම් සැහැල්ලුවක් දැනෙන්න පුළුවන්. අර තිබිච්ච තරම් බරක් ඔළුවේ නැතුව හිතේ නිකම් සැහැල්ලු වීමක්, බර අඩු වීමක්, වර්තමානයේ ජීවත් වීමක්, හිතේ සංකීර්ණ භාවය අඩු වෙලා සරල වීමක් කෙනෙකුට යම් පමණට අත්දැක ගන්න පුළුවන් වෙයි. එතෙන්දිත් ඒ තරම්ම ඉතින් මේක මහා වටින දෙයක් කියලා ඒ තරම්ම තේරෙන්නේ නැහැ. මේකේ ලොකු දුක අඩු වීමක් වුණාය කියලා තමන්ට තේරෙන්නේ නැහැ. මොකද තාම නිකන් අර තොල ගාන මට්ටම තියෙන්නේ. ඉතින් ඔකත් කාලයක් වර්ධනය වෙලා වර්ධනලා තමයි අපි හිතමු ඔන්න සෑහෙන දවස පුරාම යම් පමණකට දැන් සතිය තියෙනවා. හැබැයි ඒත් තාම අසතියෙන් ඉන්න කාල පරිච්ඡේදයකුත් තියෙනවා. අපි හිතමු යම් වෙලාවල් තියෙනවා අපි ඔහේ හිත ඉබාගාතේ යන වෙන වෙන අරමුණු වල ගිහිල්ලා සම්පූර්ණයෙන්ම දොඩමළු වෙලා ඉන්න අවස්ථාවන්. ඉතින් අපිට තේරෙනවා අන්න ටික ටික කාලයක් යනවා, මේ කාලයක් යනකොට තේරෙනවා දැන් අසතිමත් කාලයක් තියෙනවා. හැබැයි දවස පුරා වැඩි වෙලාවක් සතියෙන් ඉන්න ස්වභාවයක්, වර්තමානයේ හිත පවතින ස්වභාවයක්, ඒ තරම්ම අරමුණු වල වල්මත් නොවෙච්ච ස්වභාවයක් කෙනෙකුට අත්දැක ගන්න පුළුවන්. එතකොට තමයි අන්න ටික ටික තමන් තේරුම් ගන්නෙ දැන් භාවනාවේ යම් පමණකට සාර්ථකත්වයක් ලැබිලා තියෙනවා, සතිය එළඹ සිටලා තියෙනවා, ඉන්ද්‍රිය ධර්මයක් බවට සතියපත් වෙලා තියෙනවා. කොහොමද මං ඊළඟට මේක බල ධර්මයක් බවට පත් කරගන්නේ? එහෙමත් නැත්නම් කොහොමද සතිය නිකන් ආරක්ෂකයෙක් බවට පත් කරගන්නේ? ඒ වගේමයි අඛණ්ඩ සතියක් දවස පුරා පවත්වන්න උත්සාහත් වෙන්නේ කොහොමද කියලා අන්න තමන් උත්සාහත් වෙනවා. ඒ අසතියෙන් ඉන්න කාල පරිච්ඡේදය තවදුරටත් අඩු කරලා දවස පුරාම හැකිතාක් සතිමත්ව ඉන්න. ඔන්න ඒ කාල පරිච්ඡේදය වෙනකොට සමාලාවට කෙනෙක්ට පොඩ්ඩක් තේරෙන්න පුළුවන් දැන් නම් ඒ තරම්ම කලින් තරම් අර හිත තැවෙන ගතිය අඩුයි, දැවෙන ගතිය අඩුයි, හිතේ නිකම් බර ගතිය අඩුයි. ඒ වුණාට යම් පමණක යම් සැහැල්ලුවක් තියෙනවා. එක්තරා අන්දමකින් දොම්නස්චන ගතියක්, හිත නිකන් අර වැටිච්ච ගතියක්, ඒ ගතියක් වෙනුවට යම් පමණක ප්‍රමෝදයක් තියෙනවා. දේවල් දිහා නිකන් අලුතෙන් බලන ස්වභාවයක් තියෙනවා. ප්‍රමෝදවත් ගතියක් තියෙනවා කියලා කෙනෙකුට පොඩ්ඩක් වැටහෙන්න පුළුවන්. ඔන්නේ කාල පරිච්ඡේදයේ තමයි ඉතින් අන්න බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන භාවනාව හඳුන්වා දෙද්දිම අර කියන දුක්ඛ දෝමනස්සාන අත්ථංගමාය කියන ඒ කාරණාව කෙනෙකුට පොඩ්ඩක් අත්දැක ගන්න හම්බ වෙන්නේ. ඒ වගේ ප්‍රමාණිකින් තමයි අපි ඇත්තටම භාවනාව පටන් ගන්නෙ. ඔය කාල පරිච්ඡේදයක් ගියාට පස්සේ තමයි ටික හිත දිහා බලන්න පුරුදු වෙලා, ඊළඟට හිතේ තියෙන කෙලෙස් හඳුන ගන්න පුරුදු වෙලා, නීවරණ ධර්මයන් හඳුන ගන්න පුරුදු වෙලා, ටික අන්න හිතේ සතිය දිනුන වෙලා ඒක අඛණ්ඩ සතියක් බවට පත් වෙලා, නීවරණ ධර්මයන් යටපත් වෙලා අන්න යම් පමණක ශාන්ත ස්වභාවයක්, ඒකාග්‍රතාවයක්, වර්තමානයේ ඉඳීමක් කෙනෙකුට අත්දකින්න හම්බ වෙනවා. ඉතින් මේ බඳු රටාවකට ඇත්තටම අපේ භාවනාව දිනුන වෙනවා. ඉතින් කාලයක් ඇත්තටම මේකට ගත වෙනවා. අපි භාවනාවක් කරන්න වාඩි වුණ පමණින් අපේ සිත ඇඟේ ඒ තරම් ඉෂ්ට වෙන්නේ නැහැ. අපි හිතන තරම් ඉක්මනට මේක අපි බලාපොරොත්තු වෙන මට්ටමේ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒක සෑහෙන ඉවසීමකින් යන්න සිද්ධ වෙනවා. ඒ යන ගමනේදීත් සමහරලාට කඩන් වැටෙන අවස්ථාවන් තියෙනවා. ඒතර ආයෙත් හිත ධෛර්යමත් කරගෙන ඔසවා තබා ගන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ හරිම අටලොදහමට මුහුණ දෙමින් යන ගමනක් තමයි ඒතර මේ ජීවිතවල තියෙන්නේ. ඉතින් මේ මම මේක කියන්න හේතුනේ ඇත්තම සමහරවිට අපි අර අපේ තියෙන ලහිලහියේ දේවල් බලාපොරොත්තු වෙන ස්වභාවය නිසා, ෂණික ප්‍රතිඵල බලාපොරොත්තු වෙන නැඹුරුව නිසා අපි හුඟක් වෙලාවට මේ භාවනාවෙන් උනත් ධර්ම මාර්ගයෙන් උනත් ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා, ඉක්මන් සහනයක් බලාපොරොත්තු වෙනවා. නමුත් මේක කාලයක් ගත වෙන වැඩක්, නැත්තම් ටික කාලයක් තිස්සේ මේක පුරුදු කළ යුතු වැඩක් කියන අපි ටිකක් තේරුම් ගන්නවා නම් අපිට සෑහෙන ඉවසීමකින් ප්‍රඥාවකින් අපේ හිත දිහාම නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා බලබලා ආපසු හැරලා බලබලා ඉතින් මේ ගමනේ යන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඉතින් මේ කෙටි මතක් කිරීමත් එක්ක ඉතින් මේ පින්වතුන්ට යම් භවනාව හා සම්බන්ධයෙන් නැත්තම් දහම සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් තියෙනවා නම් යොමු කරන්න කියලා මම ආරාධනා කරනවා. හොඳයි, තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ ආශ්‍රව පිළිබඳව යම් කිසි අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍යයි.
හොඳයි.
ආශ්‍රව යනු කුමක්ද?
හොඳයි. හොඳයි, ඒක ඇත්තටම ටිකක් ගැඹුරු ප්‍රශ්නයක්. මොකද සාමාන්‍යයෙන් අපේ කෙලෙස් සම්බන්ධයෙන් අවස්ථා තුනක් සාමෙන් දහමේ උගන්වනවා. එකක් තමයි ඔය ආශ්‍රව කියන මට්ටමේ, මේ මට්ටමේදී ඇත්තටම කෙලෙස් තියනවද කියලා අපිට දැනෙන්නේවත් නැහැ. නිකන් නිදිගත් ස්වභාවයක් තියෙන්නේ. ඊළඟට මේ ආශ්‍රව තියෙන නිසා අපි හිතමු යම් හේතු ටික සකස් වුණාට පස්සේ ඒ ආශ්‍රවයන් අපි තුල තියෙනවා නම් ඔන්න ඊට අනුරූපී කෙලෙස් ස්වභාවයන් මතුවෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපේ තුල කාමාශ්‍රවේ තියෙනකොට ඊළඟ අපි හිතමු ඔන්න යම් අපි කැමති අරමුණු ඉදිරිපත් වෙනකොට අපේ කාමාශ්‍රවේ හරහා උසිගැන්වෙන ස්වභාවයක් නිසා ඔන්න රාගයක් හටගන්නවා. ඊළඟට අපි හිතමු කාමාශ්‍රවේම ස්වභාවයක් තමයි පටිගය කියලා කියන්නේ. දැන් මේ ගැටෙන ස්වභාවය කියලා කියන්නේ. එතකොට අපි හිතමු පටිග සංඥා ටිකක් ඉදිරිපත් වෙනකොට අපි අකමැති අරමුණු ටිකක් ඉදිරිපත් වෙනකොට ඔන්න ඒ හරහා ඔන්න පටිගයක් නැත්තම් ද්වේෂයක් හිතේ පහළ වෙනවා. ඉතින් ඕකට අපි සාමාන්‍යයෙන් කියනවා දැන් අර මුලින් තිබිච්ච නිදිගත් ස්වභාවයට අපි කියනවා ආශ්‍රව ස්වභාවය නැත්නම් අනුසය ස්වභාවය කියලා. ඊළඟට අර නැගිට්ට ස්වභාවයට කියනවා පරිඋත්ථාන ස්වභාවය කියලා. එතකොට අපේ හිතේ දැන් ඔන්න මේ වෙලාවේදී රාගයක් තියෙනවා, මේ වෙලාවේදී ද්වේෂයක් තියෙනවා කියලා තේරෙනවා අපිට. කලින් එහෙම තියෙන බවක්වත් මොකක්වත්ම තේරෙන්නේ නැහැ. අපේ හිතේ අපිට මෛත්‍රී සහගතයි, විරාගී ස්වභාවයක් තියෙනවා, බොහොම උපේක්ෂා සහගතයි, ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. හැබැයි යට තියෙනවා කියන එක කියන අපි නිකම් බුද්ධ වචනේ විශ්වාස කළා තමයි තේරුම් ගන්න වෙන්නේ. නැතුව අපිට තේරෙන්නේ නැහැ යට ආශ්‍රවයන් තියෙනවා කියලා. හැබැයි අර කරුණු ඉදිරිපත් වුණාම, හේතු සකස් වුණාම මේ යට තියෙන ආශ්‍රවයන් නිසා අන්න පරිඋත්ථාන මට්ටමට කෙලස් එනවා. දැන් අන්න හිතේ දුවනවා යම් කෙලස් ස්වභාවයන් දුවනවා. නීවරණ තත්ත්වයන් තියෙනවා. අපි තුමු මේක තව තව වර්ධනය වුණා කියලා. දැන් වර්ධනය වුණාම ඔන්න අපි ඒකට උදව් කරනවා, රාගයට තව උදව් කරනවා, දේශයට තව උදව් කරනවා. ඒ කෙලස් ස්වභාවයන්ම දැන් හිතේ තව තව බලපවත්වනවා. ඒක දැන් යම් උත්සන්න භාවයකට එනවා. උත්සන්න භාවයකට ආවට පස්සේ අපි හිතමු දැන් අපිට පාලනය කරන්න බෑ. ඔන්න අපි සමාහට ද්වේෂ සහගත කෙනෙක් තත්ත්වයක් නා ඔන්න අපි පරුෂාචෙන් බයිනෝ. නැත්නම් ඔන්න අපි ගහ ගන්න යනවා. දඬු මුගුරු පාවිච්චි කරනවා. ඉතින් ඊළඟට ඒකට කියනවා අපි වීතික්කම මට්ටම කියලා. එතකොට මේ වගේ සාමාන්‍යයෙන් කෙලෙස්වල අවස්ථා තුනක් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. නිදිගත් අවස්ථාව, ඊළඟට මේ වගේ මතුවෙච්ච සක්‍රීය අවස්ථාව. සක්‍රීය අවස්ථාව හරහා අපි මේ අපි රකින්න සීලය අභිබවා ගිහිල්ලා ඒක කඩාගෙන අන්න වීතික්‍රමණය වෙන අවස්ථාවක්. ඒ දෙන්නේ තමයි ඉතින් අපිටත් අපි හානි කරගන්නවා, අනුන්ටත් හානි කරනවා. එතකොට ආශ්‍රවයන් දුරුකරන එක තමයි ඇත්තටම ගැඹුරුම මට්ටමකින් කිව්වොත් බුදුරජාන් වහන්සේ පෙන්නන ප්‍රධාන ඉලක්කය වෙන්නේ. මොකද අපි සාමාන්‍ය සීලයක් ආරක්ෂා කළාට ඊළඟට අපි තුමු සමාධියක් දියුණු කරගත්තට ඒ පමණින් ඔක්කොම ආශ්‍රයයන් ෂේ වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ අරහත්ත්වය සම්පූර්ණයෙන්ම ආශ්‍රයයන් ෂේ වුණ මට්ටම තමයි ආසවක් හේය කියලා. සම්පූර්ණයෙන්ම ආශ්‍රයයන් ෂේ වෙලා නම් අන්න රහත් භාවයට පත් වුණා කියලා කියනවා. ඒ වගේමයි දැන් ඔය බුදුරජාණන් වහන්සේ ඒ වගේම අවවාද කරනවා දැන් විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාට එහෙම දැන් භික්ෂුන් වහන්සේලා අපි තුමු ආරණ්‍ය ගතව බොහොම අනිත් පිරිසට සාපේක්ෂව යම් පමණක නෙක්ඛම්ම සෝයක් භුක්ති විඳිනවා. යම් පමණක කියන්නේ ඒ තරම්ම කෙලෙස් නැහැ. ඒ වුණාට යම් පමණක සමාධියක් තියෙනවා. හිතේ යම් සහනයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා ඒකෙන් කිසිසේත්ම සෑහීමකටපත් වෙන්න එපා. මොකද යට ආශ්‍රවයන් තියෙනවා කියලා. ඒ නිසා ආශ්‍රවයන් ඡය කරගත්තේ නැති යම්සි කෙනෙක් මේ දැන් ඔය ලැබපු නෙක්ඛම්ම සෝයකින් සතුට වෙනවා නම් ලැබපු සමාධියකින් සතුට වෙනවා නම් දැන් ඔක්කොම හරියි කියලා හිතා ගන්නවා නම් ඒක වැරදි ආකල්පයක් කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඊට පස්සේ ඉතින් ආශ්‍රවයන් ඡය කරන ක්‍රම රාශියක් පෙන්නනවා. එකක් තමයි ඔය සතිපට්ඨාන භාවනාව. සතිපට්ඨාන භාවනාවේ යමෙක් යෙදෙනවා නම් අන්න ආශ්‍රයයන් ඡය වෙනවා කියලා කියනවා. ඊළඟට පෙන්නනවා ඔය මේ චත් මේ ආරෂ්ඨාංග මාර්ගයේ වැඩිම. ආරෂ්ඨාංග මාර්ගයේ වැඩිම හරහා ආශ්‍රයයන් ඡය වෙනවා කියලා කියනවා. ඊළඟට තව ආශ්‍රයයන් ඡය වෙන ක්‍රම හතක් පෙන්නනවා ඔය සබ්බාසව සූත්‍රයේදී. ඒක තමයි ඇත්තටම ආශ්‍රව ඡය කිරීම සම්බන්ධයෙන් එන හොඳම විවරණයක් තියෙන්නේ. මජ්ක්‍ධිම නිකායේ සබ්බාසව සූත්‍රයේ ඒකේ හරි ලස්සන ක්‍රම හතක් පෙන්නනවා මේ හරි මේ හතම එකිනෙකට එකක් සම්බන්ධයි. තව උදාහරණයක් විදිහට අපි හිතමු සංවරා පහතබ්බා කියලා. දැන් අපි මේ සංවර වීම හරහා යම් පමණක ආශ්‍රවයන් ඡය කිරීමක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි කිසිම එහෙ සංවර බවක් නැතුව අපි පුලුවන් තරම් රූපවාහිනී බල බල චිත්‍රපටි බල බල අපි මෙතනුනේ අසභ්‍ය දේවල් බල බල අපි ඉන්නවා නම් අපි තව කෙලස් වැඩෙනවා. ඒක ඉතින් පැහැදිලි දෙයක්නේ. ඒ නිසා මේ ඉන්ද්‍රියන් සංවරය කිරීම එක සංවර කරගත්තා නම් ඉන්ද්‍රියන් අසංවර වීම හරහා එන්න තිබිච්ච වැඩෙන්න තිබිච්ච ආශ්‍රව ප්‍රමාණයන් සෑහෙන යටපත් වෙනවා. නැත්නම් නොලැබී යන ඔය අවස්ථාව මොකද අපි ඉන්ද්‍රියන් සංවර කරගෙන ජීවත් වෙන නිසා. හිතන්න අපි ඉන්ද්‍රියන් අසංවරව පුළුවන් තරම් ඇස්කන්නා ආසාදීන් පුළුවන් තරම් කෙලෙසුන් එන විදිහට අපි හැසිරෙනවා නම් එතකොට කෙලවරක් නැතුව ආශ්‍රව වැඩෙන එකයි වෙන්නේ. ඒ වගේමයි මතුවෙච්ච යම් ආශ්‍රවයක් තියෙනවා නම් ඒකත් තව වර්ධනය වෙනවා. හැබැයි අපි යම් පමණකට මේ ඉන්ද්‍රියන් සංවර කරගන්නවා නම් ඇහැකන්නා සාදී මේ ඉඳුරන් සංවර කරගන්නවා නම් අන්න ආශ්‍රවයන්ට උපදින්න තියෙන හැකියාව අඩුයි. මතුවෙච්ච ආශ්‍රවයනුත් පොඩ පොඩ අඩු වෙලා යන ගතියක් තියෙනවා. මොකද අපි මේවා සම්බන්ධයෙන් ටිකක් පරිස්සමෙන් තමයි කටයුතු කරන්නේ. ඊළඟට තව ක්‍රමයක් පෙන්නනවා අපි හිතමු පරිවජ්ජනා පහතබ්බා කියලා. මේ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ කියනවා යම් නරක ආශ්‍රයන් තියෙනවා. මිනිස්සු ඉන්නවා. අපි හිතමු උදාහරණයක් වශයෙන් ගණිකා මඩමක් තියෙනවා. ඔන්න අපි හිතමු ඊටාම නරක මිත්‍රෝ ඉන්නවා. මිත්‍රෝ නෙමෙයි ඉතින් හතුරු. ඉතින් එහෙම පිරිස් ඉන්නවා. ඉතින් අපි තේරුම් අරගන්නවා මෙන්න මේ පිරිස් එච්චර සුදුසු අය නෙමෙයි ඇසුරු කරන්න. මෙන්න මේ ප්‍රදේශය ආයුතු තැන් නෙමෙයි. මෙන්න මේ ස්ථාන ආයුතු තැන් නෙමෙයි. ඇසුරු කළ යුතු තැන් නෙමෙයි. කියලා අන්න යාට අපි නොගිහින් ඉන්නවා. මොකද ඒවට ගියොත් අන්න ලොකු අමාරුක වැටෙනවා කියලා තමන් තේරුම් අරගෙන. ඊළඟට අපි හිතමු බුදුරජාණන් වහන්සේ කියනවා නපුරු සත්තු ඉන්න බොහොම භයානක තැන් තියෙනවා. ඉතින් ඒවට ගිහිල්ලා අනුතරේ වැටෙන්න එපා. හින්ද බුදුරජාණන් වහන්සේ කියනවා ඒ වගේ තැන් පරිවර්ජනය කරන්න. වර්ජනය කරන්න ඒවට නොගිහින් ඉන්න. ඒ තව ක්‍රමයක්. ඊළඟට කියනවා අදිවාසනා පහතබ්බා කියලා මේ පුලුවන් තරම් ඉවසීම පුරුදු කරන්න සිද්ධ වෙනවා යම් අවස්ථාවන් වලදී. මොකද අපිට අපේ බලාපොරොත්තු වෙන මට්ටමට දේවල් සමහරවිට සිද්ධ වෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි භවනා කරන්න යනවා. අපි බලාපොරොත්තුනේ බොහෝම නිෂ්කලංක පරිසරයක් සමහරවිට සද්ද ඇහෙනවා. ඉතින් ඒ වෙලාවදී අපි කෑ ගහන්න ගියොත් එහෙම නිකන් අපේ භවනාවනේ කැඩෙන්නේ. ඉතින් අන්න ඒ වෙලාවදී ඉවසන්න සිද්ධ වෙනවා. සමහරවිට ඔන්න අපි කැලේකට යනවා භාවනා කරන්න ගියාට ඔන්න හම්බ වෙනවා ඔන්න මදුරු වෙනවා මැස්සෝ වෙනවා සත්තු ඉන්නවා. ඉතින් ඒවත් එක්ක අපි ගැටෙන්න ගියොත් භාවනාවක් සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මැසි මදුරු ආදී මේ උවදුරු වලින් පොඩ්ඩක් ඉවසන්න සිද්ධ වෙනවා. සමහරවිට ඉතින් අනිත් අය බයිනවා හැරෙ මෙහෙ යම් යම් නෝක්කඩු කියනවා නිකන් උසුළු විසුළු කරනවා. අපිට තේරෙනවා නම් අපි නිවැරදි කියලා අපිට يعني ඒ තරම්ම එතෙන්දී අපේ පැත්තෙන් යම් පීවරක් ගන්න බැරි නම් ඔන්න ඉවසන්නත් සිද්ධ වෙනවා. ඒ නිසා මේ අදිවාසනා පහතබ්බා කියලා ඉවසීමිනුත් ආශ්‍රවයන් දුර වෙනවා කියලා කියනවා. මොකද අපි ඉවසුවේ නැත්තම් ඒ වෙලාවේදී ඔන්න අපි අපේ ද්වේෂය අවශ්‍ය ගන්නවා. ඒ කියන්නේ අපි ඉදිරිපත් වෙනවා නේ ඊළඟට අපි කෑ ගහනවා ඊළඟට බය මේ බැන වදිනවා ඊළඟට වෛර කරන්න පටන් ගන්නවා. හුඟක් මේ සිද්ධියත් එක ගැටෙනවා. හැබැයි අපි ඉවසලා මේ පොඩ්ඩක් අපේ හිත සංසුන් කරගත්තා නම් අන්න අර වැඩෙන්න තිබිච්ච ඉදිරිපත් වෙන්න තිබිච්ච ආශ්‍රව ප්‍රමාණයක් නොවැඩි යනවා. මොකද අවස්ථාව නොලැබී යන නිසා ඒක වර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසා අදිවාසනා පහතබ්බා කියලා ඔන්න තව ක්‍රමයක් පෙන්වනවා. ඊළඟට විනෝදනා පහතබ්බා කියලා තව ක්‍රමයක් පෙන්වනවා. මේ දැන් අපේ හිතේ ක්ලේශයක් පහළ වෙනවා. අපි හිතමු රාගයක් ආවහම ඒක බුදුරජාණන් වහන්සේ කියනවා ඒක ඉවසන්න එපා. ඒක හිතේ තියන් ඉන්න එපා. දිගට ඕක හිතේ තියන් හිටියොත් එහෙම ඕක වර්ධනය වෙලා ඕකේ වහලෙබ්බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒක ඉක්මනටම බැහැර කරන්න. ඉක්මනට මේ කාම විතර්කයන් බැහැර කරන්න. ඔන්න ඊළඟට එනවා විහිංසා විතර්කයක්. කාට හරි බයින්න, ගහන්න, මොන හරි අකටයුත්තක් කරන්න, මොන හරි එහෙම එකක් එනවා. ඒකත් බුදුරජාණන් වහන්සේ කියනවා ඒකත් ඉවසන්න එපා. ඉතින් ඉක්මනට අයින් කරගන්න. ඊළඟට ව්‍යාපාද විතර්ක එනවා. අපිට තව ද්වේෂ සහගත සිතුවිලි, වෛර සහගත සිතුවිලි, ඒ වගේ ඔන්න ඇවිල්ලා හිතේ නිකන් ද්වේෂයක් කැකෑරෙනවා. ඒකත් තියන් ඉන්න එපා. ඉක්මනටම අයින් කරන්න. මේ වගේ අර හිතේ එන අකුසල් ස්වභාවයන්, ඒ කියන්නේ ඔහෙ ඒවට ඉන්න නොදී ඒවා ඒවත් ඒවටම හිත කියන්නේ මේ වහල් වෙන්න නොදී ඒවා ඉක්මනට අයින් කරලා දාන්න කියනවා. ඒකට කියනවා විනෝදනා පහතබ්බා කියලා. තව පෙන්වනවා දස්සනා පහතබ්බා කියලා. ඒකෙන් පෙන්වන්නේ අපි තුල යෝනිසෝමනසිකාරය තියෙන්න ඕනේ. අපි දැනගන්න ඕනේ මොනවා හිතුවොත්ද ආශ්‍රවයන් වැඩෙන්නේ, මොනවා හිතුවොත්ද ආශ්‍රවයන් අඩු වෙන්නේ, මොන විදිහට මොන ආකාරයට අපි හිතුවොත්ද ආශ්‍රවයන් දුරු වෙන්නේ, මොන ආකාරයට හිතුවොත්ද ආශ්‍රවයන් වර්ධනය වෙන්නේ. හිතන්න ඕනේ මොනවද, හිතන්න ඕනේ නැත්තේ මොනවද, නැත්නම් හිතන්න සුදුසු මොනවද, හිතන්න නුසුදුසු මොනවද. ඔන්න ඒ කාරණාව හරිම වැදගත්. මොකද අපි සාමාන්‍යයෙන් ඔහේ හිත අතහැරියාම හිත හිතන්නේ හිතර කැමති දේවල්නේ. එයා ඉතින් අපිව අරන් යන්නේ කැමති කැමති, එයා කැමති කැමති අරමුණු වල තමයි එයා ගෙනියන්නේ. ඉතින් ඒව හිත හිතා ඉන්නකොට 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 ඒකම පැටලිලා, ඒකම නිකන් පඹගාලේ පැටලුණා වගේ හිත සම්පූර්ණයෙන් වල්මත් වෙන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා අපි හිත ගැන සෑහෙන්න පරිස්සම් වෙන්න වෙනවා. මොනවාද මේ හිත හිතන්නේ, මොන මොන සිතුවිලිද මේකට එන්නේ, ඇවිල්ලා මෙයා මොනවාද මේ සාමාන්‍යයෙන් හිත හිතා ඉන්නේ කියලා පොඩ්ඩක් අපි ගැන හිතගෙන අවධානයෙන් ඉන්න වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන මම මුල් කරගත්ත, මමත්වයේ මුල් කරගත්ත කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන එහෙම ආත්ම දෘෂ්ටියකින් හිතනකොට සෑහෙන්න පැටලෙනවා කියලා. ඒ කියන්නේ පැති කීපයක් පෙන්නවා. උදාහරණයක් වශයෙන් ඔන්න මම ගිය ආත්මේ හිටියද, මම හිටියේ මොන වගේද, මම කෑවේ බිව්වේ මොනවද, මගේ නම කොහොමද, මම ඒ ආත්මෙට කොහින්දන්ද ආවේ, ඊට ඒ ආත්මෙන් පස්සේ කොහෙද ගියේ. ඉතින් ඔය විදිහට අර මම දැන් ආත්ම දෘෂ්ටියනේ දැඩිව ගත්තද, ආත්ම දෘෂ්ටියක් තියෙන්නේ. ඒ දැඩිව ගත්ත ආත්ම දෘෂ්ටිය මුල් කරගෙන ඔන්න හිතනවා. එතකොට පැටලෙනවා කියලා කියනවා. ඊට තව පැත්තකින් මේ ආත්මෙදි ඔන්න මම ඉන්නවද, මට කොහොමද දැන් මේ මගේ තත්ත්වය කොහොමද, මම මේ ආත්මෙට කොහින්දන්ද ආවේ, මම මැරිලා කොහෙද උපදින්නේ. දැන් මේ අර මම කියලා ගත්ත සංඥාව දැඩිව අරගෙන එහෙම හිතනවා. එතකොට ඔන්න ආයි පැටලෙනවා. තායි අනාගත භවය ගැන එන ආත්මේ මට තියෙනවද, මම එන ආත්මෙදි මොන වගේ වෙයිද, මොනවා මොනවා කන්න බොන්න හම්බෙයිද, මගේ නම කොහොම වෙයිද, මට මොන වගේ ආත්ම ස්වභාවයක් ලැබෙයිද, ඒ ආත්මෙන් පස්සේ ඊළඟ ආත්මෙට කොහොම යයිද කියලා අර මම මුල් කරගත්ත ආත්ම දෘෂ්ටියක් මුල් කරගත්ත ඔය විදිහට හිතන්න ගත්තොත් බුදුරජාණන් වහන්සේ කියනවා මාර විදිහට පැටලෙනවා කියලා. තනිකරම නිකන් බුදුහාඳුර කියන්නේ නිකන් දෘෂ්ටි ජාලාවක් හරිනම් දෘෂ්ටි කාන්තාරයක් දෘෂ්ටි වනාන්තරයකනේ අතරමං වුණා වගේ සම්පූර්ණයෙන්ම අර මම මුල් කරගෙන පැටලෙනවා කියලා කියනවා. ඒ නිසා කියන්නේ ඔය හිතන්න ඕනේ මොනවද, නැත්නම් මෙනෙහි කරන්න ඕනේ මොනවද, මෙනෙහි නොකළ යුත්තේ මොනවද කියන එක හරිම වැදගත්. බුදුරජාණන් වහන්සේ කියනවා ඒ නිසා මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් හැමතිස්සෙම දන්නවලු මෙනෙහි කරන්න ඕනේ මොනවද, මෙනෙහි නොකරන්න ඕනේ මොනවද. මොකද එයා මෙනෙහි කරන්න ඕනේ මොනවද කියලා දන්නව නම් බුදුරජාණන් වහන්සේ කියනවා එයාගේ හිතේ යම් ආශ්‍රව ස්වභාවයක් තියෙනවා නම් ඒ නිවැරදි දේ මෙනෙහි කරනකොට ඒ ආශ්‍රව මතුවෙච්ච ආශ්‍රවයන් අඩු වෙලා යනවලු. ඒ වගේම නූපදිච්ච ආශ්‍රවයන් නූපදීම තියෙනවලු. ඊළඟට අපි තුමු මෙනෙහි කළ යුතු යම් දේවල් තියෙනවා. ඒ දේවල් මෙනෙහි කරනවා එයා. ඒ දේවල් මෙනෙහි කරනකොටත් අන්න කියනවා නූපන් ආශ්‍රව නූපදීම තියෙනවා, උපන් ආශ්‍රව දුර වෙලා යනවා. ඊළඟට මෙනෙහි නොකළ යුතු දේවල් මෙනෙහි නොකරම ඉන්නවා. ඒතකොටත් අර නූපන් ආශ්‍රව නූපදීම ඉන්නවා, උපන් ආශ්‍රව ෂය වෙලා යනවා. ඉතින් අර බුදුහාඳුර කියනවා මේක මේ නොදන්න කෙනා එයා මෙනෙහි නොකළ යුතු දේවල් මෙනෙහි කරනවා. ඊළඟට මෙනෙහි කළ යුතු දේවල් එයා දන්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා ඕන අපිට දේශයක් ඇති වෙච්ච වෙලාවට අපි දන්නේ නැහැ කියලා හිතමු මෙනෙහි කරන්න ඕනේ මොනවද, මෙනෙහි නොකරන්න ඕනේ මොනවද කියලා. ඉතින් අපි සමහරවිට ඕන මෙනෙහි කරනවා නොකළ යුතු දේවල්. දැන් අපි තුමු යම්සි පුජ්‍යලයක් ගැනයි මට ද්වේෂයක් හටගත්තේ. මම පුළුවන් තරම් මෙනෙහි කරනවා මේ මිනිස්යාගේ තියෙන අගුණම. එයා මට කරපු හතුරුකම් ඔක්කොම මෙනෙහි කරනවා, අතීතේ කරපු හතුරුකම් මෙනෙහි කරනවා, අනාගතේදී කරන්න ඉන්න පුළුවන් හතුරුකම් මෙනෙහි කරනවා, මගේ යාළු මිත්‍රාදීන්ට කරපු අකටයුතුකම් මෙනෙහි කරනවා. මේවා මෙනෙහි කරන්න මොකද වෙන්නේ? තව ද්වේෂය වැඩි වෙනවා. ඉතින් එතකොට අන්න අපි දන්නේ නැහැ මෙතෙන්දී මෙනෙහි කළ යුත්තේ මොකද්ද කියන එක අපි දන්නේ නැහැ. දැන් අපි මේ මෙනෙහි නොකළ යුතු දෙයක් තමයි මෙනෙහි කළා තියෙන්නේ. අන්න මෙනෙහි නොකළ යුතු දෙයක් මෙනෙහි කරන නිසා අන්න උපන් ආශ්‍රවය අන්න වර්ධනය වෙනවා. හැබැයි අපි හිතමු ඕකේ විරුද්ධ පැත්ත අපි හිතනවා මේ මනුස්සයා මට යම් අකටයුත්තක් කළා මට බැන්නා එනකොට මේ මනුස්සයා gedara මිනිසුන්ට එහෙම දෙයක් කරන්නේ නැහැ නැත්නම් අසල්වාසීන් එක්ක බොහොම ප්‍රියශීලීව ඉන්නවා අනිත් අයට බොහොම උදව්පදව් කරනවා ඉතින් මට පොඩ්ඩක් මාත් එක්ක පොඩි අප්සෙට් එකක් තියුණාට ප්‍රශ්නයක් නැහැ කියලා අන්න අපි හිතනවා මේ අනිත් පැත්තකට මාත් එක්ක දැන් යම් ගැටලුවක් තියෙනවා බග ඇත්ත මට මනුස්සයා රුස්සන් නැති බව ඇත්ත එනකොට අසල්වාසීන් එක්ක බොහොම සුහදව ඉන්නවා අනිත් අයට පුළුවන් තරම් හොද කරනවා ඉතින් මම මට පුළුවන් නම් අන්න ඒ ටික මෙනෙහි කරන්න අන්න මගේ හිතේ හටගත්ත ද්වේෂය අන්න අඩු වෙලා යනවා අන්නේ වගේ කියන්නේ මම එක උදාහරණයක් විතරයි කිව්වේ. කියන්නේ අපි මෙනෙහි කළ යුතු දේවල් දන්නේ නැත්නම් මෙනෙහි නොකළ යුතු දේවල් දන්නේ නැත්නම් අපි හුඟක් වෙලාවට මනස හරහාම සිතුවිලි හරහාම සෑහෙන්න මේ ආශ්‍රවයන් වර්ධනය කරගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙනෙහි කරන්න ඕනේ නම් මෙනෙහි කරන්න කියලා චතුරාර්ය සත්‍ය. එතෙන්ටයි දාන්නේ ඇත්තරම සූක්ෂම මට්ටමක් ඇතනම මේ කියන්නේ බොහොම ඒ කියන්නේ උත්කෘෂ්ඨ මට්ටමක් විතරයි බුදුරජාණන් වහන්සේ එතෙන්දී කතා කරන්නේ. මෙනෙහි කළ යුතු යමක් තියෙනවා නම් ඒ මෙනෙහි කරන්න කියලා කියනවා චතුරාර්ය සත්‍ය. මෙන්න දුකක් තියෙනවා. මේ අවස්ථාවේදී දැන් අපි හිතමු මානසික වශයෙන් යම් ආතතියක් තියෙනවා. කායික වශයෙන් යම් ගොඩනැගිච්ච ආතතියක් තියෙනවා. දුකක් තියෙනවා කියලා අන්න මේ තමන් තුළට කියන්නේ දැන් අපේ හිත සාමාන්‍යයෙන් බාහිරවර්ති වෙලා නැති තියෙන්නේ. බාහිරට නැඹුරු වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දන්නේ ඇතුළට. බලන්න ඇතුළේ දැන් ඔන්න හිතේ දුම්නසක් තියෙනවා. කායික වශයෙන් යම් දුකක් තියෙනවා. මේ මානසික දුම්නසහරහ හටගත්ත යම්සි වේදනා ස්වභාවයක් තියෙනවා කියලා නම් ඇතුළ දිහා බලන්න කියනවා දුක ඇතුළේ දුකක් තියෙනවා කියලා ඇතුළේ යම්සි ආතතියක් තියෙනවා කියලා යම්සි නියන් ඝර්ෂණයක් තියෙනවා කියලා යම් පමණක නිකන් අසහන ස්වභාවය අසහනකාරී ස්වභාවයක් තියෙනවා කියලා තියෙනවද කියලා බලන්න කියනවා තියෙනවා නම් බලන්න කියන ඊට පස්සේ මොකද්ද මේකට හේතුව මොකක් මොන හේතුවක් නිසාද මේ බඳු ආතතියක් ඇතිලා තියෙන්නේ මොන මොන හේතුන් නිසාද මෙතන නිකන් අසහනකාරී ස්වභාවයක් ඇතිලා තියෙන්නේ මට මොකක්ද මේ ඇයි මේ නුරුස්නා ගතියක් හිතේ පහළ වෙලා තියෙන්නේ එතකොට සමහරට ඔන්න හේතු අහුවෙනවා සමහරලාට ඔන්න මොකක් හරි දෙයක් වෙලා තියෙනවා ඒක මට ඕන විදිහට නෙමෙයි වෙලා තියෙන්නේ ඔන්න ඒ හින්දා මට කේන්ති ගිහිල්ලා මගේ හිතේ ආතතියක් හට අරගෙන ඉතින් මට පුළුවන් නම් කමක් නැහැ ඒක ඒ වෙන්න ඕන විදිහට වුණා මටම ඕන විදිහට නෙමෙයි හැබැයි දැනට වෙන්න ඕන විදිහට වෙලා තියෙන්නේ කියලා අන්න මම ඒක අතහැරලා දානවා හිතින් අර තිබිච්ච දැඩි ග්‍රහණය අතහැරලා දානවා ඉතින් අතහැරලා දැම්ම නම් ඔන්න ආයි මගේ හිත සාහනයකටපත් වෙනවා සැහැල්ලුවටපත් වෙනවා හරි චතුරාර්ය සත්‍ය පත්තමකින් බුදුරජාණන් වහන්සේ කියනවා තමන් දිහාට නැඹුරු වෙලා හැමතිස්සෙම එහෙම බලන්න කියලා අර එහෙම හැමතිස්සෙම අපි අපේ හිත දිහා බලනවා නම් ඒකත් එක්කම කයත් දිහා බලනවා නම් අපි තුල යම් කිසි ආතතියක් තියෙනවද අපි තුල යම් හටගත් අසහනකාරී ස්වභාවයක් තියෙනවද කියලා බලන්න අන්න බුදුරජාණන් වහන්සේ කියනවා අන්නේ බඳු මෙනෙහි කිරීමක් කරහා තමයි තමන්ගේ ආශ්‍රමයන් දුරු වෙන්නේ කියන්නේ ටිකක් ගැඹුරු මට්ටමක් එක්කනේ චිත්තානුපස්සන මට්ටමක් කතා කරන්නේ. ඉතින් ඒ බඳු මට්ටමක් තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙනෙහි කරන්න කියලා. ඊට මෙහාදී ඉතින් අපිට හිතා ගන්න පුළුවන් තව ඉතින් අපේ කෙලෙස් අඩු වෙන මට්ටමට අපි මෙනෙහි කරාට කිසි වරදක් නැහැ. මං කියුවා වගේ අපි ද්වේෂයක් හටගත් වෙලාවට මෛත්‍රියක් හිතනවා. එතකොට ද්වේෂය අඩු වෙලා යනවා. රාගයක් හටගත් වෙලාවට අසුභයක් ගැන හිතනවා. ඔන්න රාගය අඩු වෙලා යනවා. ඒ වගේ උපක්‍රම කිසි වරදක් නැහැ. කියන්නේ හිතේ හටගන්නා වූ කෙලෙස් ස්වභාවයන් අඩු වෙන පැත්තට නැත්තම් නූපන් කෙලස් නූපදින පැත්තට අන්න හිතනවා නම් ඒක නිවැරදි හිතීමක්. ඒ නිසා ඔය වගේ ආශ්‍රවයන් ගැන සෑහෙන විස්තරයක් බුදුරයන් වහන්සේ කරනවා. ඔව්. හොඳයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ගෞණීය ස්වාමීන් වහන්සේ. මම අර සතර ධාතුන් ගැන මේ ඒ භාවනා තමයි කරන්නේ. මේ ඒකේ අර පට්ඨවි ආපෝ තේජෝ යන මේ හතරේ විස්තර චුට්ටක් තව දැනගන්න
කැමතියි. නෑ ඒ කියන්නේ දැන් අපිට ධාතුන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ රූප කොටස් ඔක්කොම හැදිලා තියෙන්නේ ප්‍රධාන ධාතු හතරකින් කියලා. පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියලා ඔය ධාතු හතර නම් කරලා තියෙනවා. යම් තැනක තද ගතියක්, මෘදු ගතියක්, රළු ගතියක්, සිනුදු ගතියක්, බර ගතියක්, සැහැල්ලු ගතියක්. ඒ කියන්නේ දැන් මෙතන තියෙන්නේ එක පැත්තක් බර පැත්ත, අනිත් පැත්ත ලහු පැත්ත, අනිත් පැත්ත සැහැල්ලු පැත්ත. දැන් තද, රළු, බර කියන එක අන්න බර පැත්ත. ඒකෙම ප්‍රතිවිරුද්ධ පැත්ත තියෙනවා සැහැල්ලු, මුරුදු, සිනිඳු කියලා කියන්නේ ඒකේ අනිත් පැත්ත. ඒතර මේ ලක්ෂණ 6 කොහෙන් හරි තියෙනවා නම් එතන තමයි පටවි ධාතුව තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් දැන් මම මේක ගත්තොත් මේක ඔන්න අල්ලනකොට තද ගතියක් තියෙනවා. අන්න මේ තියෙන්නේ එතකොට පටවි ධාතුවේ ලක්ෂණයක්. අර මෙහෙම අල්ලනකොට ඔන්න මෙතන සිනිඳු ගතියක් තියෙනවා. අන්න එතනක් තියෙන පටවි ධාතුව. ඒ නිසා මේ ඊනකට අපි හිතමු කොහේ හරි මෘදු ස්වභාවයක් තියෙනවා නම් ඒ තියෙන්නේ පටවි ධාතුව. කොහේ හරි ඔය ලක්ෂණ නිරූපණය වෙනවා නම් අන්න ඒබඳු තැන්වල තියෙන්නේ පටවි ධාතුව කියලා පෙන්වලා දෙනවා. ඊළඟට තව හිතන්න කොහේ හරි රස්නේ. දැන් උදාහරණයක් වශයෙන් මේ වතුර ටිකේ රස්නේ. ඉතින් රස්නේ ගතිය කියන්නේ තේජෝ ධාතුව. කොහේ හරි හීතලයි, සීතලක් තියෙනවා. අන්න ඒක තේජෝ ධාතුව. කියන්නේ උණුසුම සිසිල කියන එක තේජෝ ධාතුවේ නිරූපණය වීමක්. ඊළඟට තව පැත්තකින් පෙන්නනවා චලනය වෙන ස්වභාවයක් තියෙනවා. දැන් මේ ඔන්න විදුලි පංකාව චලනය වෙනවා. ඊළඟට දැන් විදුලි පංකාව හරහා ඔන්න යම්සි වායු ස්වභාවයක්, සුලං ස්වභාවයක් ඔන්න චලනය වෙනවා. ඒ චලනය වීම වායෝ ධාතුව. ඊළඟට දැන් ගලන ස්වභාවය, දැන් වතුර ටිකක් ගත්තාම වතුර නියන් ගලනවා. ඊළඟට අපි හිතමු සිමෙන්ති ගොඩකට වතුර ටිකක් දැම්මහම අන්න වතුර ටික නිසා සිමෙන්ති ටික නිකන් එක්රොක් වෙනවා. ඒක රාශී වෙනවා. ඒකට ඇලෙනවා. අන්න ඒකයිලා මේ ආපෝ ධාතුව. ඒත් ඔය වගේ ප්‍රධාන ධාතුව ටික අපි හඳුනගන්නේ ඔය කියන ධාතු ලක්ෂණ හරහා. ඉතින් මේ කයේ, මේ කය කියන්නේ සම්පූර්ණයෙන්ම මේ ධාතු හතරක සංකලනයක්. ධාතු හතර ඒක රාශී වෙලා තමයි මේ කය හැදිලා තියෙන්නේ. ඉතින් අපිට ඕක එච්චරම් තේරෙන්නේ නැහැනේ. අපි හිතන්නේ මේ මම ඇවිල්ලා දැන් පිරිමියෙක්, මම ඇවිල්ලා ගෑනු කෙනෙක්, මම ඇවිල්ලා අහසවලා කියලා අපි ඔහොම නම්ගම් දීගෙනනේ අපි සාමාන්‍යයෙන් ඉන්නේ. ඉතින් ඒ නිසා ඔය නම්ගම් දීපු ඒ මුලාවෙන් අයින් වෙන්න බුදුරජාණන් වහන්සේ කියනවා මෙතන මේ අපි නම්ගම් දීලා තිබුණාට එක එක විදිහේ තරාතිරම් අපි දීලා තිබුණාට මෙතන එහෙම ස්වභාවයක් නැහැ. මෙතන තියෙන ධාතු හතරක් විතරයි. කියලා අන්න පොඩ්ඩක් මේක සරල කරලා දීලා බුදුරජාණන් වහන්සේ කියනවා කොහොමද මේ ධාතු ස්වභාවයන් හඳුනගන්නේ? හඳුනගන්න තියෙන්නේ අපි පොඩ්ඩක් හිත එකඟ කරගෙන, හිතේ සමාධි ස්වභාවයක් හදාගෙන, හිත හොඳට මේ සමස්තයක් වශයෙන් අපේ කයට යෙදුවාම කායික වශයෙන් හිතන්න කොහේ හරි තැනක රස්නේ ගතියක් දැනෙනවා නම් අන්න එතනින් නිරූපණය කළ තින අන්න එතන තියෙනවා තේජෝ ධාතුවක්. අපිටම කොහේ හරි තැනක තද ගතියක් දැනෙනවා. අන්නේ තද ගතියක් දැනෙනවා කියන්නේ එතන තියෙනවා පඨවි ධාතුවක්. කොහේ හරි ගතියක් කොහේ හරි තැනක හෙල වෙනවා. අන්න මේ වායෝ ධාතුවේ නිරූපණය වීමක් තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් අපි මේ කය තුලින් මෙන්න මේ ධාතු ලක්ෂණ මතු කරගන්න පුළුවන් නම් අන්න එතකොට අපි තේරුම් ගන්න තියෙන්නේ මේ කය පුරාම අන්නර කියපු ධාතු හතර ක්‍රියාත්මක වෙනවා. නිරන්තරයෙන් මේගොල්ලෝ වැඩ කරනවා කියන එක තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ.
ස්වාමීන් වහන්සේ මම එතකොට මේ සිත මේ කයට අරගෙන මේ විදිහේ
බලන ඒක තමයි කරන්න තියෙන්නේ. ඔව්. කියන්නේ එකපාරටම බලලා තරම්ම තේරෙන්නේ නැහැ. ඒ නිසා පොඩ්ඩක් ආනාපාන සතිය වගේ භාවනාවකින් හිත පොඩ්ඩක් එකඟ කරගන්නවා. මේ මොනවද කරන්නේ?
එතකොට ආස්වාස ප්‍රාස්වාස ගැන හිතන්නේ නැතුව.
ඔව්. මුලදී ආස්වාස ප්‍රාස්වාස වලින් මුලදී ආස්වාස ප්‍රාස්වාස හරහා හිත එකඟ කරගන්නවා. හිත ටිකක් එකඟ කරගෙන ඒක රාශී කරගෙන නාසිකාග්‍රේම හිත පවත්වන්න පුළුවන් තත්වයකට හිතේ සමාධි ස්වභාවයක් වර්ධනය කරගන්නවා. අපිට ඒ ස්වභාවය දැන් ඔන්න පැය කාලක් විනාඩි 20ක් විතර තියන්න පුළුවන්. තියන්න පුළුවන් නම් අන්නේ ඒ හදාගත් එකඟතාවය ඊළඟට හිතන්න දැන් අපි මෙහෙම දැන් අත් දෙක තියන් ඉන්නවා කියලා භවනා කරන්න. දැන් මෙහෙම තියන් ඉන්නකොට මේ අත් දෙකේ ස්පර්ශ වෙනවත් එක්ක මෙතන දැනෙනවනේ යම්කිසි උණුසුමක්. උණුසුම් ගතියක් දැනෙනවනේ. අන්නේ උණුසුමට අපි හිත යොදුවොත් එතෙන්දි වැටෙන්නේ මොන ධාතුවද?
එතෙන්දි මේ උණුසුමට දැන් සීතල වගේ දැනෙනවා නිකන්.
ඒක තමයි. ඒ වැටෙන්නේ තේජෝ ධාතුව කියලා අපි තේරුම් ගන්න තියෙන්නේ. දැන් මෙතන මේ උණුසුමක් තියෙනවා. මේ උණුසුම කියලා කියන්නේ ඔන්න තේජෝ ධාතුව. එතකොට මේ උණුසුමට තමයි අපි හිත තියන්නේ. ඔන්න උණුසුමට හිත තියලා දැන් අර එකඟ වෙච්ච හිත දැන් මේ අත් දෙක අතර ස්පර්ශයේදී දැනෙන උණුසුමට තිබ්බහම අන්න හොඳට හිතේ සමාධියක් තියෙනවනේ හොඳටම තේරෙන්න ගන්නවා. හොඳට ප්‍රබලව තේරෙනවා. දැන් ඒ ඇවිල්ලා එක ලක්ෂණයක්. ඊළඟට තව හිතන්න මේ දකුණු අතේ බර වම් අතට දැනෙනවා. බර දැනෙනවා. දැන් මේ අතට දැනෙනවා මේ අතේ බර. එතකොට මේ බර ගතිය කියලා කියන්නේ මේ පටවි ධාතුව. අන්න එතකොට තව ධාතුවක් අපිට හඳුන ගන්නවා. ඉතින් මේ වගේ අර අපි මේ කායික වශයෙන් දැනෙන විවිධාකාර මේ ධාතු ලක්ෂණ හරහා අපි තේරුම් ගන්නවා මෙන්න මේ කයේ මෙන්න මේ ධාතු හතර ක්‍රියාත්මක වෙනවා කියලා. ඉතින් මේ කාලයක් තිස්සේ මෙහෙම බලන්න ඕනේ. තැන් තැන් වල මේ ධාතු ස්වභාවයන් බලන්න ඕනේ. බලනකොට තමයි තේරෙන්නේ මේ අර මම කියපු දෙයක් නැහැ මෙතන. මෙතන තියෙන්නේ මේ හුදු ධාතු හතරක සංකලනයක්. හුදු ධාතු හතරක ඒකරාශී වීමක්. ඒක තමයි Tamanට තේරෙන්න ගන්නේ.
ස්වාමීන් වහන්සේ දැන් සක්මන් භාවනා කරනකොට සීතල උණුසුම ඒ වගේ වෙනකොට තද ගතිය වෙනකොට පටිවි ඒ වගේ ඒත් මෙනෙහි
කරන්නේ. ඒකම තමයි. එතන සක්මන් ධාතු සක්මන් භාවනාවේදීත් ඕකමයි වෙන්නේ. සක්මන් භාවනාවේදී අපි හිතමු අපි යටි මේ වැලි පොළවක සක්මන් කරනකොට අපි හිතමු වැලිකට ගොරෝසු නම් ඔන්නේ ගොරෝසු බව අපිට දැනෙනවා. ඒ කියන්නේ ඔන්න පටිවි ධාතුවක්. අපි හිතන්න සිනිඳු වැල්ලක යනකොට ඔන්න සිනිඳු භාවයක් දැනෙනවා. ඒත් ඔන්න පටිවි ධාතුවක්. ඊළඟ අපි හිතමු පාදයේ ඔසවනකොට සැහැල්ලුවක් දැනෙනවා. ඒත් පටිවි ධාතුව. ඊළඟට මේ පාදයේ මෙහාට චලනය කරනවා. අන්න එතන චලනයක් තේරෙනවා. ඒකයි ලොන්න වායෝ ධාතුව. ඇත්තටම මෙතෙන්දී මේක මොකද්ද මේ ධාතුව කියලා නම දීම නෙමෙයි ඇත්තටම වැදගත්. වැදගත් වෙන්නේ මේ ලක්ෂණ එක්ක හිත පැවැත්වීම. ඒ කියන්නේ මේ තද ගතියක්, රළු ගතියක්, උණුසුම් ගතියක්, සිසිල් ගතියක්, සැහැල්ලු ගතියක්, බර ගතියක් කියලා මේ ගති මේ ලක්ෂණ ටික හොඳින් හිතින් තේරුම් ගනිමින් භාවනාව කරන්න පුළුවන් නම් අන්න සාර්ථකයි.
හැම අවස්ථාවෙම මේ සිත කයට අරගෙන සතියෙන් හිටියොත් හරියයි නේද?
හරි, ඒක තමයි. හිත කයට අරගෙන සතියෙන් ඉන්නත් ඕනේ. මේ ධාතුන් කතා කරනකොට අන්නේ භාෂාව තේරුම් ගන්නත් ඕනේ. ඒක තමයි. ඥානාරාම සානස ඒක ලස්සනට කියලා තිනවා. ඒ කියන්නේ යෝගාවචරය මේ ධාතුන්ගේ භාෂාව තේරුම් ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ මොකද ධාතුන් කතා කරන්නේ සිංහලෙන් නෙමෙයි. ධාතු කතා කරන්නේ අන්න අර ධාතු ලක්ෂණ හරහා. පඨවි ධාතුව කතා කරලා තින්නේ තද ගතියක් පෙන්눔 කිරීමෙන්. නැත්තම් බර ගතියක් පෙන්눔 කිරීම. නැත්තම් සැහැල්ලු ගතියක්, රළු ගතියක්, සිනිඳු ගතියක් පෙන්눔 කිරීමෙන් තමයි අන්න මම මෙතන ඉන්නවා කියලා කියලා තින්නේ. දැන් කොහේ හරි අපේ කයේ රළු, බර, සිනිඳු, සැහැල්ලු ඔය වගේ ලක්ෂණ ටිකක් කොහෙන් හරි පෙන්눔 කරනවා නම් අපි තේරුම් ගන්න තියෙන අන්න පඨවි ධාතුව තමයි කතා කරන්නේ මේ. ඊළඟ අපි තුමු කොහේ හරි තනක හෙල වෙනවා නම් අපි තුමු දැන් උදරයේ චලනය වෙනවා. පිම්බෙනවා, හැකිලෙනවා. අන්න අපි තේරුම් ගන්න තියෙන මෙතන චලන වීමක් තියෙනවා. අන්න වායෝ ධාතුවක් පෙන්눔 කරලා තියෙනවා. නැත්නම් ආස්වාස ප්‍රස්වාස. අන්න වායෝ ධාතුවක් පෙන්눔 කරලා තියෙනවා. නැත්නම් අපි තුමු නිකන් දිව ගත්තොත් ඔන්න මෙලෙකයි. අන්න එතන තියෙන පටවි ධාතුව නිකන් මුරුදු ස්වභාවය. ඒක දැන් මස් එහෙම ගත්තහම මුරුදු භාවයක් තියෙනවා. අන්න පටවි ධාතුවක් තියෙනවා. ඇටකටු හැම ගත්තොත් ඔන්න තද ගතිය තියෙනවා. ඒත් පටවි ධාතුවක් තියෙනවා. ඒ වගේ අපේ කයේ පටවි ධාතු ලක්ෂණ නැත්නම් පටවි ධාතුව වැඩි තැන් තියෙනවා. නැත්නම් ස්ථාන තියෙනවා නැත්නම් අවයව තියෙනවා ආපෝ ධාතුව වැඩි මේ කොටස් තියෙනවා දැන් අපි තුමු කෙල සෙම් සොටු සැරව මුත්‍රා ඔය ගත්තොත් ඒ ඔක්කොම මේ මොනවාද ඒකට කියන්නේ ආපෝ ධාතුව වැඩි දැන් අපි තුමු දැන් හුස්ම ගන්නවා උඩට මේ හුලං ස්වභාවයක් එනවා අන්න ඒ වගේ දේවල් ඔක්කොම ගත්තොත් අන්න වායෝ ධාතුව වැඩි අන්න ඒ වගේ අපි මේ කායික වශයෙන් මේ තියෙන කොටස් හරහා අපිට පුළුවන් තේරුම් ගන්න මෙතන මොන මොන ධාතුන්ද තියෙන්නේ කියලා.
මේ මුලින්ම මේ ආස්වාස් ප්‍රාස්වාස් ගැන හිතමින් ඒතත් අර ඒ ක්‍රමයට આવුත් ඒ
තමයි එන්න තියෙන්නේ. ඒ කියන්නේ අපිට මේක ඒ කියන්නේ අපිට පොතක් බලලා මේ මොනවාද අපේ තියෙන කයේ කොටස් කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මේ කොටස් වල මොනවාද තියෙන ධාතුව කියලා පොතෙන් බලා ගන්න පුළුවන්. නමුත් ඒක නෙමේ වැදගත් වෙන්නේ. අපිට වැදගත් වෙන්නේ අන්න හරි. හිත එකඟ කරගෙන බොහොම සංසුම් මනසකින් කයට හිත යෙදුවාම මේකෙන් දැනට ඔන්න ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ මොන ධාතුවද? ඒ කියන්නේ අපිට කිසි පාලනයක් නැහැ මොකද්ද මේ ඉස්සරහට එන ධාතුව කියලා කියන්න. ඒ කියන්නේ අපි දන්නේ නැහැ ඊළඟ මොහොතේදී මේ ධාතු හතරෙන් කොයි ධාතුවද ඉස්සරහට එන්නේ? ප්‍රමුඛත්වයේ ගන්නෙ නැත්තම් ඉස්සරහට එන්නේ ප්‍රබලව දැනෙන්නේ මොන ධාතුවද කියලා අපිට පාලනයක් නැහැ. අපි තුමු ඔන්න අපි ටිකක් බලන් ඉන්නකොට එක තැනක ඔන්න තීරණ ඔන්න මෙතන චලනය වෙන ස්වභාවයක්. අන්න වායෝ ධාතුව තමයි ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. අපි තුමු එතන දැනෙන ඔන්න තද ගතියක්. අන්න මේ වෙලාවේදී පටවි ධාතුව ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ ධාතු හතර ක්‍රියාත්මක වෙන්නේ ඒගොල්ලන්ටම ආවේනික රටාවකට.
එහෙම ආපු අවස්ථාවේ අපි ඒ ගැනම මෙනෙහි කරගෙන ඒ ක්‍රියාවකට හිත යොදවමු.
අන්න හරි. ඒ ආපු අවස්ථාවේදී අපි හොඳට හිත එතෙන්ට යොමු කරගෙන දැන් ආනාපානට යන්නේ නැහැ. දැන් යන්නේ මේ අලුතෙන් ආපු ධාතු ස්වභාවයට. එතෙන්ට හොඳට හිත යොමු කරගෙන බලාගෙන ඉන්නවා මෙතන මොකද්ද මේ ක්‍රියාකාරීත්වය? මොකද්ද මේගොල්ලෝ මේ කරන්නේ? කොහොමද මේගොල්ලෝ හැසිරෙන්නේ? මේක කොහොමද වෙනස් වෙන්නේ? කොහොමද මේක ඇති වෙන්නේ? මෙතන නිකන් තනි ගුලියක් වගේද තියෙන්නේ නැත්නම් මෙතන රාශියක්ද තියෙන්නේ? කියලා පුළුවන් තරම් අන්න විමසීලෙන් බොහොම සූක්ෂමව බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්න තමයි මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය වැටහෙන්න ගන්නෙ. ඔව්.
හොඳයි.
සමිනස පංච උපතරස්කන්ධයේ ක්‍රියාකාරීත්වය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න
ඕනද? ඇත්තම දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයානුව දැන් අපි මේ සත්වේ පුජ්‍යලයේ කියලා කියන ස්වභාවය ස්කන්ධ පහකට පෙන්ලා බෙදලා පෙන්වනවා. රූපස්කන්ධය කියලා මේ අපිට පේන භෞතික ස්වභාවයන් රූපස්කන්ධය කියලා පෙන්වනවා. අපිට දැනෙන සැප දුක් උපේක්ෂා ස්වභාවයන් ඔන්න වේදනා ස්වභාවයක් වශයෙන් පෙන්වනවා. ඊළඟ අපි තුමු හිතේ දුවන විවිධාකාර සංඥාවන් අපි ඉගෙන කියාගත් දේවල් සම්බන්ධයෙන් අපි දැකපු දේවල් සම්බන්ධයෙන් අහපු දේවල් සම්බන්ධයෙන් විවිධාකාර සංඥාවන් ඔළුවේ තියෙනවා. ඒ ටික සංඥා ස්කන්ධයක් වශයෙන් සංඥා ගොන්නක් රාශියක් වශයෙන් පෙන්වනවා. ඊළඟ අපේ තියෙන දක්ෂතාවයන් අපි කරන කියුම් කෙරුම් ඊළඟට අපි තුමු හිතේ පහළන විවිධාකාර රාග ස්වභාවයන්, දේශ ස්වභාවයන්, මෛත්‍රී ස්වභාවයන්, ශ්‍රද්ධා ස්වභාවයන් ඔය වගේ දේවල් ඔන්න සංස්කාර වශයෙන් පෙන්වනවා. අන්න මේ ඔක්කොම අරගෙන හිත පහළ වෙනවා. රාගසිත, ද්වේෂසිත, මෝහසිත වශයෙන් ඔන්න සිත් වශයෙන් පෙන්වනවා. ඉතින් මේ ඔක්කොම ඔන්න විඥානස්කන්ධය වශයෙන් පෙන්නනවා. ඒ විදිහට ස්කන්ධ පහකින් පෙන්නලා දැන් ඇතුලේ තියෙන්නේ මේ විදිහට ස්කන්ධ පහක ස්වභාවයක්. එළියේ තියෙන්නේ ස්කන්ධයක්. දැන් අපේ හිත යම් යම් අවස්ථාවන් වලදී මේ ස්කන්ධයන්ගෙන් මොකක්කට හරි ඇලෙන්න පුළුවන්. ග්‍රහණය කරන්න පුළුවන්, උපාදාන කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි හිතමු ඔන්න අපේ හිතේ ඔන්න මොනවා හරි කවහරි මතක් වෙනවා. ඔන්න අපි හිතමු අපේ දරුවෙක්ව මතක් වෙනවා. දරුවෙක් මතක් වෙනකොට අන්න එයා එතනට සංඥාවක් නේ හිතට එන්නේ. අපි හිතමු ඔන්න දරුවගේ දරුවා සම්බන්ධ චිත්ත රූපයක් හිතට එනවා. දැන් ඔන්න මේ සංඥාවක් බොහොම ප්‍රියශීලී විදිහට ඔන්න හිත චිත්ත රූපයක් ආවා. ඔන්න අපි ඒ සංඥාවට ඇලුනා. ඔන්න අපි සංඥාවට ඇලුනා කියන්නේ සංඥා උපාදාන වුණා. අන්න ඒ මොහොතේදී සංඥා උපාදානස්කන්ධයක් වශයෙන් ඔන්න තේරෙනවා. ඊළඟ අපි හිතමු හිතට එනවා ඔන්න අපි කරපු ක්‍රියාවක් අපි තුමු දානයක් දුන්නා කියලා මතක් වෙනවා. ඔන්න ඒ හරහා ඔන්න දාන චේතනාවක් පහළ වෙනවා. ඔන්න ඒ හරහා ඔන්න අපි දැන් හිතන්න ගන්නවා. මම මේක හරිය හොඳට දුන්නා. මම තමයි එතන මෙහෙම මේ කටයුතු කළේ. මම තමයි සංවිධානය කටයුතු කළේ කියලා. ඒ හරහා අර ඒ ආපු අපි තුමු මේ සංස්කාර ස්වභාවය නැත්නම් හිතේ හටගත්තේ පරිත්‍යාගශීලී හැඟීම හරහා ඔන්න අපි සිතුවිලි ධාරාවක් ක්‍රියාත්මක වෙනවා. අන්න එතකොට සංස්කාර ස්කන්ධයක් වශයෙන්. කියන්නේ සංස්කාරයන් කියන්නේ හිතේ හටගත්තා අපි ඒකට ඇලුන නිසා ඔන්න ඒක දිගට ගිහිල්ලා ඔන්න එතන අපි දැන් උපාදාන කරගෙන දැන් ඔන්න හිතේ ගාක් ඔන්න පරිත්‍යාග චේතනාවම පරිත්‍යාගශීලී ස්වභාවයන්ම ඔන්න පැත්තෙන් හට ගන්නවා. අපි තුමුණ රාග පැත්තක් ආවා. රාග දැන් අපි දන්නේ නැහැ මේ රාග ස්වභාවයන් අපි ඔච්චර දන්නේ නැහැ කියලා හිතමු. ඔන්න අපි මේකට ඇලුනා. ඔන්න තව රාගේ වැඩි වෙලා ඔන්න ඒකට උපාදාන වෙලා කියන්නේ ඒකට දැන් ඇදීම කියන්නේ ඇලුනා නම් අපි ඒක පෝෂණය කරන්න ගන්නවා. පෝෂණය කරන්න අන්න ඒ සංස්කාර ස්වභාවයන් දැන් ඒ රාග කියන සංස්කාරය ඔන්න වර්ධනය වෙනවා. අපි ඒකට ඇලිලා උපාදාන වෙලා. අපි හිතමු දැන් ඔන්න කොහේ හරි රූපයක් දකින්න. ඔන්න අපි හිතමු කොහේ හරි ඔන්න ලස්සන කුරුල්ලෙක් ඉන්නවා. අන්න එතන අපි හරි ඇලෙනවා. ඔන්න කැමතියි කියලා හිතේ සිතුවිල්ලක් පහළන. ඔන්න ඒ රූපෙම දිහා බලාගෙන දැන් අපි ඔන්න කැමරාවෙකුත් අරන් යනවා. ෆොටෝ ගන්නවා. දැන් ඔන්න අපි දැන් ඒකට ඇලිලා තියෙනවා. අන්න රූප ස්කන්ධය රූප උපාදානයක් බවට පත් වෙලා ඔන්න රූප උපාදාන ස්කන්ධයක් වෙලා. එතන මේ නිසා අර ස්කන්ධයන් අපේ තියෙන හිතේ තියෙන රාග දේශ මොහයන් හරහා යම් යම් වෙලාවට අපි උපාදාන කරනවා ග්‍රහණය කරනවා ඒවට ඇලෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ඇලෙන වාරය පාසා මේක අයින් කරගන්න ඕනේ. ඇලෙන දැන් මොකද හිත ඇලුනා නම් හිත නිදහස් නැහැ. හිතේ නිදහසක් තියෙන්නේ කිසිම ඇලීමකින් තොර අවස්ථාවකදී. දැන් මොකද ඇලිච්ච වෙලාවකදී හැමතිස්සෙම මේ ඇලුන දේ හරහා අපි යටත් වෙලා වගේ ඉන්නේ. අපි නිකන් වහල් භාවයක ඉන්නේ. අපි ඇලුනේ අපි තුමේ ඔල්ලෝසුවට නම් මේ ඔල්ලෝසුවේ තියෙන දේවල් හරහා මගේ හිත නිකන් කැළඹිලා තියෙන්නේ. හිත වර්ණ ගැන්විලා තියෙන්නේ. හිත මේකෙම තියෙන සංඥාවලින් පිරලා තියෙන්නේ. නමුත් මේ හිත සම්පූර්ණයෙන්ම සංඥාවන්ගෙන් තොර නම් මොකක්වත් මේවා ගැන නැත්තම් අන්න හිතේ තියෙන පිරිසුදු භාවයක්. ඒ නිසා මේ උපාදාන වෙන වෙන අවස්ථාවන් වලදී බුදුරජාණන් වහන්සේ කියන උපාදාන නොකර ඉන්න කියලා මේ يعني එපදු පැත්තක් තමයි පෙන්වන්නේ. පුලුවන් තරම් හිත උපාදාන වලින් තොරව, ඇලීම් වලින් තොරව. ඒකට කියන අනිශ්චිත භාවයක් කියලා. අනිශ්චිතව පවත්තන්න කියලා කියනවා. අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති. පුලුවන් තරම් හිත මේ එළියේ තියෙන මේ බාහිර දේවල් වලින්, ඇතුලේ තියෙන දේවල් වලින් කිසිම දෙයකකින් ඇලෙන්නේ නැතුව, ඒවත් එක ගැටෙන්න යන්නේ නැතුව, ඒවත් එක පැටලෙන්නේ යන්නේ නැතුව, ඒව අසර රින් ගන්න යන්නේ නැතුව පුලුවන් තරම් හිත නිෂ්කලංකව නිදහසේ ඊටම ආවේනික නිදහස් ස්වභාවයක පවත්තන්න උත්සාහ කරන කියලා තමයි කියන්නේ.
සමහරවිට ඒ කියන්නේ දැන් රූප වේදනා සංජා සංකාර කියන එක අනුපිළිවෙලින් යන ක්‍රියාවලියක්ද නැත්නම් ඔක්කොම එකට සිද්ධ වෙන?
ඇත්තම මේ يعني හැමතිස්සෙම ওই එක පහ එකට තියෙනවා. නමුත් ඒකෙන් කොයි එකද ඉස්සරහට එන්නේ කියන එක වෙනස් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු යම්සි රූපයක් දකිනකොට ඒකේ අපිට දැන් සද්දයක් ඇහෙනවා. සද්දයක් ඇහෙනකොට එක පාටම අපිට මේ සද්දෙට හිත යන්නත් පුළුවන්. නැත්නම් ඒ සද්දය හරහා අපිට කෙනෙක්ව මතක් වෙන්න පුළුවන්. ඔන්න ගායකයා, ගායිකාව හරිය මතක් වෙලා ඒ පැත්තට යන්නත් පුළුවන්. එතන දැන් මේ සද්දෙට හිත ආවනම් ඔන්න කෙලින්ම රූප පැත්තෙන් අහුවෙලා තියෙන්නේ. නැට ගායකයා ගායිකාව මතක් වෙලා ඔන්න වචන ටික මතක් වුණා, සින්දුව මතක් වුණා ඔන්න සංඥා පැත්තෙන් අහුවෙලා තියෙන්නේ. නැට මේක හරහා ඔන්න අපිට රාග, දේශ, මෝහයන් ඔන්න පහළ වෙනවා. ඔන්න සංස්කාර පැත්තෙන් අහුවෙලා තියෙන්නේ. ඒ නිසා හැම අරමුණකම වගේ මේ පහම තියෙනවා. මේ පහෙන් කොයිකටද අපි වැඩියෙන් අහුවෙන්නේ කියන එක ඒ වෙලාවල් වලදී වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අර ඉස්සරහට ආපු එක කඩාගත්තනම් හරි. ඉස්සරහට ඇවිල්ලා තියෙන රූපෙට අහු වුණා බව තේරෙනවා නම් ඔන්න එතනින් කඩා ගන්නවා. සංඥා වලට අහු වුණා කියලා දෙනවා නම් සංඥා මට්ටමින් කඩා ගන්නවා. ඉතින් එහෙම තමයි බේරි යන්න තියෙන්නේ. හොඳයි. ඉතරුවන් සන්න. හොඳයි. ඉතරුවන් සන්න.
අවසරයි ස්වාමීන් වහන්ස. පටිසම්පාදයේ අංග 12 අපිට වැටහෙන ආකාරයෙන් පහදලා දෙන්නේ ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
ඔව්. ඇත්තටම මෙතන අංග 12 කටපාඩම් කර ගැනීමම නෙමෙයි ඉතාම වැදගත්. මොතෙන්ද ඉතාම වැදගත් වෙන්නේ මෙතන තියෙන න්‍යාය තේරුම් ගැනීම. මොකද පටිච්චසමුප්පාද න්‍යාය කියලා කියන්නේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති. ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කියලා මෙතන තියෙන මේ න්‍යාය ධර්මතාවය. උදාහරණයක් වශයෙන් ඔන්න දැන් අපි තුමු මෙහෙම මම මේ අත ස්පර්ශ කරනකොට මේ අතේ ස්පර්ශයත් එක්ක මට වේදනාවක් පහළ වෙනවා. ස්පර්ශයක් දැන් මෙහෙම අපි තුමු මේ දැන් අපි උණුසුම් දෙයක් මේක කියලා හිතන්නකෝ. මේක දැන් මේ කෝප්පේ ඔන්න උණුසුම්. උණුසුම කියලා දෙයක් මෙතන ස්පර්ශ වෙනකොට ඔන්න මට උණුසුමත් කියන වේදනාවක් පහළ වෙනවා. එතකොට මේ ස්පර්ශය නිසා වේදනාවක් පහළ වෙනවා. එතකොට අන්න අර ඒ න්‍යාය කියලා කියන්නේ මෙන්න මේ හේතුව නිසා මෙන්න මේ ඵලය හට ගන්නවා. මෙන්න මේ හේතුවේ හට ගැනීමත් එක්ක ඔන්න මේ ඵලයේ හට ගැනීමක් සිද්ධ වෙනවා. ඊළඟට මේ හේතුව නැත්තම් මේ ඵලය නැහැ. මේ හේතුව නිරුද්ධ වෙලා යාමනි හරහා මේ හේතුව නැති වෙලා යාම හරහා ඔන්න මේ ඵලය නැති වෙලා යනවා. එතකොට මෙන්න මේක තමයි න්‍යාය වෙන්නේ. එතකොට මේ න්‍යායට අනුගත වෙන මේ න්‍යාය තෘප්තිමත් කරන මේ පටිච්චසමුප්පන්න අංග තමයි ඔක්කොම තියෙන්නේ. අවිජ්ජා පත්‍ය සංඛාරා. කියන්නේ අර මේකට දාන්න පුළුවන්. අවිද්‍යාව නිසා ඔන්න සංස්කාර හට ගන්නවා. අවිද්‍යාව හේතුවෙන් සංස්කාර හට ගන්නවා. නැත්නම් අවිද්‍යාවේ අවිද්‍යාව උපදිනකොට අන්න සංස්කාරත් උපදිනවා. ඊළඟට අවිද්‍යාව නැත්තම් සංස්කාර නැහැ. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් අන්න සංස්කාර නිරුද්ධලා යනවා. ඒ වගේම හිතලා බලන්න සංඛාර පත්‍ය විඥාන. අන්න ඒ යුගලයක් දාන්න පුළුවන්. සංඛාර පත්‍ය විඥාන සංස්කාර නිසා විඥාන පහළ වෙනවා. සංස්කාරයන්ගේ ඉපදීමෙන් විඥානයන් උපදිනවා. ඒ විදිහට අර මේ යුගල 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 දාන්න පුළුවන් මෙතන මේ පටිසම්පාද න්‍යායට. ඒක තමයි ඊටාම වැදගත් වෙන්නේ. ඉතින් හැබැයි අර අපිට නිකන් චක්‍රයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ඔය විදිහට ඉතින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකත් වැදගත්. ඊටාම වැදගත් වෙන්නේ අර න්‍යාය. අපි භාවනාවකදී එහෙම ඒ න්‍යාය තමයි අල්ලගන්න තියෙන්නේ. අපි තුමු වේදනා අනුපස්සනාවක් වගේ කරනවා නම් අන්න එතන සමහරවිට කෙනෙකුට පස්සපච්චා වේදනා කියන ඒ තැන අල්ලගන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. දැන් ඉතින් වචන වලින් ඔය කියන 12 විස්තර කරනවා කියන එක තමයි දැන් ආ බලාපොරොත්තු වෙන්නේ. එහෙමද?
නෑ එහෙම නෙවෙයි සමනස. දැන් අර උවහන්සේගත් උදාහරණේ දැන් රස්නේ අපිට අතට දැනෙනවනේ. එතන කොහොමද අවිද්‍යාවක් තියෙනවා කියලා අපි තේරුම් ගන්න.
නෑ එතන හරි. එතන අවිද්‍යාවක් ගෑවෙන්නේ මම කියලා ගත්තොත් තමයි. කියන්නේ එතෙන්දී ඔන්න මට රස්නේ දැනුණා. මට ඒක හරි සුවයක් තියෙනවා. ඒකනම් මමෙක් ගෑවිලා නාවොත් ඔන්න අවිද්‍යාවක් එතන තියෙනවා. ඊට මෙහාදී අපි හිතමු මේ එහෙම නැතුව ඉතින් අපි හිතමු දැන් කෙනෙක්ට ඔන්න දෙයක් ස්පර්ශ වෙනවා. ස්පර්ශෙද්දී මෙතන මේ තියෙන හේතුඵල ස්වභාවයක්. ඒක තේරුම් ගන්න ඕන නම් මෙතන මමෙක්ගෙන් තොරව මේක තේරුම් ගන්න පුළුවන් නේ. අපි හිතමු දැන් මෙන්න මෙතන ස්පර්ශයක් සිද්ධ වුණා. ස්පර්ශය නිසා ඔන්න වේදනාවක් හටගත්තා. ඉතින්දී මමෙක් ගෑවෙන්න අත්‍යවශ්‍ය නැහැ. ඒ නිසා يعني භවනාවකදී පුළුවන් තරම් ඒ يعني මේකට මේ යන රටාවට අහු නොවන පැත්තක් තමයි සිද්ධ වෙන්නේ. මෙතන තියෙන මේ හේතුඵල සම්බන්ධතාවයක් මිසක් මෙතන කෙනෙක් පුජ්‍යලයක් මමෙක් කියලා ස්වභාවයක් නැහැ කියන පැත්ත තමයි ටික ටික තේරෙන්න ගන්නෙ. අර අපි සාමාන්‍යයෙන් හිතන් ඉන්නවා මෙතන මම ඉන්නවා මම දුක් විඳිනවා නැත්නම් මම සැප විඳිනවා ඔය පදනමේනේ අපි ඉන්නේ. නමුත් ඕක අයින් වෙලා ඔන්න අපි හොඳට වර්තමාන මොහොතේ සතිමත් වෙන්න තේරෙන්න පුළුවන් ඔන්න මේ ස්පර්ශයක් කියලා දෙයක් දහමක් එතෙන්ද ඉදිරිපත් වෙනවා. ඔන්න ඊට අනුරූප වේදනාවක් පහළ වෙනවා. අපි තුමු සැප වේදනාවකට තුඩු දෙන ස්පර්ශයක් මුල් වෙනවා. කොහේ හරි අපි හිතන්න කරි ඔන්න බොහොම සිනිඳු රෙද්දක් ඇතිලෙනවා පාදයක. එතකොට ඔන්න සැපයක් දැනෙනවා. ඔන්න කොහේ හරි කටුවක් ඇනෙනවා. ඔන්න එතකොට ඔන්න දුකක් පහළ වෙනවා. දුක් වේදනාවක් දැනෙනවා. අනේ කටුවක් කියන එක ඒක තමයි ස්පර්ශය. ඒක දුක් වේදනාවකට හේතු වෙනවා. ඒ කටුව ඇනීම නිසා ඔන්න ඵලයක් වශයෙන් දුක් වේදනාවක් හට ගන්නවා. ඒ නිසා අර මෙන්න මේක තමයි හේතුව මෙන්න මේක තමයි ඵලය කියන අන්න මේ හේතුවයි ඵලයයි හොඳින් තේරුම් ගැනීම තමයි ඊටාම වැදගත් වෙන්නේ. ඒ න්‍යාය.
ඒ කියන්නේ සමහරවිට අපි අනිත් පැත්තෙන් පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් ඉස්සෙල්ලාම අවිද්‍යාව අපිට තේරෙන්නේ
අවිද්‍යාව පැත්ත සූක්ෂම වැඩි.
ඒත් අනිත් ඒ කියන්නේ ඒගේ අංගවලින් කෙරෝලෙන් තමයි අපිට දැනීම පටන් ගන්න වෙන්නේ.
ඔව් එහෙම කියන්නත් පුළුවන්. එතනින් තමයි සරල තේරුම් ගන්න. ඒක ඇත්තටම මේ බුදුරජාන් වහන්සේම කියනවා මේ ඔය විපස්සී කියන බෝසතාණන් වහන්සේ ඔයක එනවා ප්‍රධාන සූත්‍රය කියලා සූත්‍රයක බුදුරජාන් වහන්සේ කියනවා මේ විපස්සී කියන බෝසතාණන් වහන්සේ කියන්නේ අපේ බුදුරජාන් වහන්සේට කලින් බුදු වෙච්ච බුදුරජාන් වහන්සේ කෙනෙක් කොහොමද මේ පටිසමුපාදේ තේරුම් ගත්තේ? උන්වහන්සේ තේරුම් අරගන්නේ අර ඔයා කියපු විදිහට මේ තේරුම් ගන්න පහසු තැනින්. මේ කොහොමද මේ ජරාව හටගන්නේ? කොහොමද මේ මරණය සිද්ධ වෙන්නේ? මේ ජාතිය නිසායි මෙන්න මේ මරණය සිද්ධ වෙන්නේ. මේ ජාතියක් තියනවා නම් ඉපදුනා නම් මැරෙනවා. කියලා අන්න ඒක තේරුම් ගන්න ඕන ජාති පත්‍ය ජරා මරණ. ඊට පස්සේ බලනවා මේ ජාතිය හටගන්නේ කොහොමද? ඉපදීම සිද්ධ වෙන්නේ කොහොමද? ඔන්න භව පත්‍ය ජාති කියලා මේ කොහේ හරි භව ස්වභාවයක් තියෙනවා නෝන තැන 15 වීමක් සිද්ධ වෙනවා. ඔන්න භව පත්‍ය ජාති කියන එක. ඊළඟට උපාදාන දැන් භවයක් හටගන්නේ කොහොමද? ඔන්න උපාදානයන් නිසා. ආපස්සට යන්නේ. කෙලවරේ ඉඳන් තමයි යන්නේ. ඒක උපාදානයන් නිසා තමයි භවයක් හටගන්නේ. ඊට උපාදාන වෙන්න කලින් මොකද තියෙන්නේ? ආ මේ තණ්හාවක් තියෙනවා. තණ්හාව වර්ධිනවා නම් තමයි උපාදාන වෙන්නේ. තණ්හා පත්‍ය උපාදානං. අනේ ඒකයි ලහු වෙනවා. ඊළඟට කොහොමද තණ්හාවක් හටගන්නේ? ආ තණ්හාවක් හටගන්නම වේදනාවක් පහළ වෙනවා. ඒ කියන්නේ අපි තුම සැප වේදනාවක් තියෙනවා නම් තමයි මේ ඒකට ඇලීමක් ඇති වෙන්නේ. අන්න තේරෙනවා ඔන්න වේදනා පත්‍ය තණ්හා. ඒකයි ලහු වෙනවා. කොහොමද වේදනාවක් පහළ වෙන්නේ? ආ වේදනාවක් හටගන්නම ස්පර්ශයක් තියෙනවා. අන්න පස්ස පත්‍ය වේදනා. කොහොමද ස්පර්ශයක් හටගන්නේ? ආ ස්පර්ශයක් හටගන්නොත් ආයතන සභාවයක් තියෙනවා. ඇහැට ඇහැ තියෙනවානේ, කන තියෙනවානේ, ආයතන ටික තියෙනවා. සලආයතන පච්චය පස්සෝ. ඒක ඇල්ල අහුවෙනවා. ඉතින් අර ටිකෙන් ටික ටිකෙන් ටික යට ඉඳන් තමයි උඩට යන්නේ. අන්තිමට තමයි අහුවෙන්නේ නාම රූපච්ච විඥාන. ඒක සූක්ෂමයි. ඒකයි අපි එක පාඩම කෙනෙම අර අවිද්‍යාවෙන් පටන් ගන්න ගියොත් ඉතින් පොඩ්ඩක් ඉතින් අමාරුයි. මොකද දැන් භාවනාවකින් උනත් අහුවෙන්නේ රඩු, ඒ කියන්නේ Tamanṭa කියන්නේ සරලව වැටෙන මට්ටමකින් තමයි අහුවෙන්නේ. හැබැයි තැන් තැන් වල පස්සේ කියන භාවනාව හොඳට වැඩෙන්න වැඩෙන්න, හිත සියුම් වෙන්න, ප්‍රඥාව සියුම් වෙන්න සියුම් වෙන්න, තව තව සූක්ෂම මට්ටම් වලිනුත් ඕක තේරෙන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ. හොඳයි. මම හිතන්නේ අපිට ඊට වඩා වැඩි වෙලාවක් නැහැ. අපි 10 විතර වගේ වෙලා තියෙනවා, පැය ගත කරලා තියෙනවා. දැන් අපි අද දවසෙත් මේ ධර්ම සාකච්ඡාවෙන් ජනිත වූ යම් කුසලයක් තියෙනවා අපි සියලු දෙනාටම. ඒ උතුම් වූ කුසලේ උතුම් වූ නිවන් සුව අවබෝධය පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.